ආදරණීය දුවේ පුතේ, ඉතින් අද අපි ආවා සුපුරුදු විදියටම ආදරණීය ඔයාලා වෙනුවෙන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයත් රුහුණු සේවය ගුවන් විදුලියත් එකතු වෙලා අරන් එන රුහුණු ගුරු ගෙදර පාඩම් මාලාවේ තවත් අදියරක් අරගෙන. ඉතින් දුවේ පුතේ, අපි අද කතා කරන්න යන්නේ ඔයාලගේ සිංහල සාහිත්‍ය සංග්‍රහයේ එන උග්ගසේන නම් සිටුපුත්ගේ වස්තුව කියන පාඩම ගැන. හොඳයි, එහෙනම් අපි යමු මේ උග්ගසේන සිටුපුත්ගේ වස්තුව කියන පාඩම ඉගෙන ගන්න කලින් මේ පාඩම උපුටගත් ග්‍රන්ථය ආදිය පදනම් කරගෙන මේක ලියවෙන සාහිත්‍ය යුගය පිළිබඳ පුංචි අධ්‍යයනයක නිරත වෙන්න. උග්ගසේන සිටුපුත්ගේ වස්තුව පාඩම උපුටගන්නේ මොන පොතෙන්ද කියලා ඔයාලා දැන් දන්නවත් ඇති. සද්ධර්ම රත්නාවලිය කියන පොත. මේ පොතට මෙහෙම නමක් තිබ්බේයි. මෙතන සත් ධර්ම රත්න ආවලිය. ඒ කියන්නේ යහපත් ධර්මය නැමැති මැණික් අමුණන ලද මාලයකින් අදහසින් තමයි පුතේ සද්ධර්ම රත්නාවලිය කියන නම යෙදෙන්නේ. මේක ලියන්නේ ධර්මසේන හිමියන්. දඹදෙණිය යුගයේදී රජ කරපු දෙවනි පෙරකුම්බා රජු දවස තමයි මේ සද්ධර්ම රත්නාවලිය ලියවෙන්නේ. මේ කෘතිය අවසානයේ කර්තෘ සන්දර්භ ගාථාවෙදි කියනවා, සද්ධර්මයේ ස්ථීර පැවැත්ම කැමැතිවන ධර්මසේන නාහිමියෝ උතුම් සද්ධර්ම රත්නාවලිය ලියූහ කියලා. ඒ කියන්නේ කතුවරයාගේ අරමුණ පැහැදිලිවම මේ පොතේ දක්වලා තියෙනවා. යම් කෙනෙක් නුවණ මදවත් කුසල ඡන්දේ ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලදින් බණ දෙන පින්කම හැසිර නිවන් සාදා ගනිත්නම් එසේ වූ පුරුෂයන්ට වැඩ සඳහා සද්ධර්ම රත්නාවලිය නම් වූ ප්‍රබන්ධයක් කරම්හ. මෙන්න මේ පූර්විකාවට අනුව අපිට තේරුම් යනවා සද්ධර්ම රත්නාවලිය රචනා කරලා තියෙන්නේ සාමාන්‍ය පොදු ජනතාව අරමුණු කරගෙන බව. ධම්මපදයේ කියන ගාථා සංග්‍රහයට ලියන ලද පාලි අටුවා ග්‍රන්ථය වුණු ත්‍රිපිටක සාහිත්‍යයේ කුද්දක නිකායේ පොත් 15ට අයිති පාලි ධම්මපදට්ට කතාව ඇසුරින් තමයි පුතේ සද්ධර්ම රත්නාවලිය ලියවෙන්නේ. හැබැයි දරුවනේ, මේ සද්ධර්ම රත්නාවලිය පාලි ධම්මපදට්ට කතාවේ පදානුපදික පරිවර්තනයක් නම් නෙමේ. මොකද කතුවරයා මේක රචනා කරලා තියෙන්නේ අර්ථය විතරක් අරගෙන අඩුවැඩි බොහෝ දේවල් තමන්ගේ අතින් එකතු කරලා. සද්ධර්ම රත්නාවලිය මෙන්න මේ විදිහට ලියනකොට අපිට තේරුම් ගන්න පුළුවන් සද්ධර්ම රත්නාවලිය කියලා කියන්නේ ධම්මපදට්ට කතාවේ පරිවර්තනයක් හෝ අනුවර්තනයක් නොවන බව. ඒ අනුව මේකේ ආභාසය අරගෙන තමන්ගේ ස්වාධීන හැකියාව පදනම් කරගෙන ලියලා තියෙනම කියලා අපිට පැහැදිලිවම පේනවා. ඒ වගේම ඉතාමත් ගැඹුරු ධර්ම කාරණා බොහොම සරලව විස්තර කරන්නට පහදලා දෙන්නට දක්ෂ තෙනෙක් විදිහට ධර්මසේන හාමුදුරුවන් අපිට හඳුන්වන්න පුළුවන්. හැබැයි පුතේ, මේ ධර්මසේන හිමියන් කොයි ගමක ඉපදුණු කෙනෙක්ද, කාගේ කවුද, මේ වගේ කිසිම සඳහනක් ඉතිහාසය තුල දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි සද්ධර්ම රත්නාවලිය තුල ගැමි ජනතාවගේ සිතුම් පැතුම් හරි අපූර්වට නිරූපණය කරලා තියෙන විදිය බැලුවම ධර්මසේන හාමුදුරුවෝ අපේ හිතේනම් සදාතනිකව ජීවත් වෙන කතුවරයෙක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. ධර්මසේන හාමුදුරුවෝ සතුව තිබුණ දරුවනේ හරි අපූරු භාෂා හැසිරවීමේ කුසලතාවයක්. ඒක උන්වහන්සේගේ හැම කතා වස්තුවකම නොඅඩුව ගැබ්බෙලා තියෙනවා. මේ කතා වස්තු ලිව්වේ දරුවනේ බණ කතා රීතියට අනුව. සිංහලෙන් කතා කීමේ කලාව, එමත් නැත්නම් ශෛලිය අපි හඳුන්වනවා බණ කතා රීතිය කියලා. ඇයි දඹදෙණි යුගයට බණ කතා රීතිය අවශ්‍ය වුණේ? අනුරාධපුර යුගයෙන් පොළොන්නර යුගයට රාජධානිය විතැන්ුණා. පොළොන්නර යුගයෙන් පස්සේ ආවේ දඹදෙණි යුගය. හැබැයි පොළොන්නර යුගයේ අවසාන කාලය වෙනකොට දැඩිසේ සිංහල බෞද්ධයන් පීඩාවට පත් වෙලා හිටිය විදෙස් ආක්‍රමණත් එක්ක. එතකොට දඹදෙණිය මුල් වකවානුව ටිකක් යුද්ධයට බර යුගයක් වුණා. මේ නිසා මිනිස්සුන්ට පුතේ ආගමට දහමට යෙදෙන්න කාලයක් නැතුව ගියා. නිදහසේ ඉගෙන ගන්න තිබුණ අවකාශය නැතුව ගියා. හැබැයි මේ මිනිස්සුන්ට දහම් අධ්‍යාපනය ලබා දිය යුතුයි කියන අරමුණ තමයි ඒ කාලයේ නිර්මාණකරුවන්ගේ අවධානයට යොමු වෙච්ච ප්‍රධානම කාරණාව වුණේ. මේ වෙලාවේදී ඒගොල්ල මොකද කරේ? ඉගෙනගත්ත පොතපත කියවන දැනගෙන හිටපු කට්ටිය අතලොස්සයි හිටියේ. බණ කතා පොත් අරගෙන කියවන්න නොදන්න අයට ඒගොල්ලෝ ඒක කියවන්න පටන් ගත්තා. මෙන්න මේ අසන්නන්, එහෙම නැත්තම් ශ්‍රාවකයන්ගේ අවධානය නොබිඳී නොවෙනස්ව රඳවා ගන්න නම් මේ බණ කතා ඉතාමත් රසවත් වීම වැදගත් අංගයක් වුණා. ඇහුවම තේරුම් යන තරම් සරල බසකින් ලියවිය යුතු වුණා. අසන්නන්ට මේ බණ කතාව සමීප අත්දැකීමක් බවට පත් වෙන්න නම් වචන වලින් ඒක සාදා ඒ අසන්නන්ට සමීප කරවන්නට උවමනා වුණා. පොදුවේ බහුතරයක් දෙනාට වටහා ගැනීමට හැකි විදියට ලියන්න අවශ්‍ය වුණා. මෙන්න මේ කාරණාවන් තේරුම් ගත්ත අපේ ධර්මසේන හාමුදුරුව මොකද කරේ? පොදු ගෙමියට අහලා තේරුම් ගන්න පුළුවන් සරල භාෂාවකින් සද්ධර්ම රත්නාවලිය ලිව්වා. ඒ තුලින් කතුවරයාගේ නිර්මාණ ශක්තිය, ස්වීයත්වය, කතා කලාව, ජීවිත පරිඥාණය හරි අපූර්වට හරි ලස්සනට ඉස්මතු කරා. මේ සඳහා යොදාගත් භාෂාව ඉතාමත් සුහුල් ලෙස භාවිතා කරලා තියෙනවා කියලා සද්ධර්ම රත්නාවලියේ අධ්‍යයනයේදී අපිට පැහැදිලිව පේනවා. එතකොට දැන් අපි කතා කරමු කතුවරයා තමුන්ගේ නිර්මාණය සඳහා කොහොමද භාෂාව භාවිතා කරලා තියෙන්නේ කියලා. මේ යොදාගත් භාෂාව පුතේ පණ්ඩිතප්‍රිය භාෂාවයි ලෝක විවහාරය, එහෙම නැත්නම් ගැමි විවහාරයයි එකට මිශ්‍ර කරලා තියෙන බව අපිට තේරුම් ගන්න පුළුවන්. ඒත් එක්කම සමකාලීන අනිත් කෘතින් එක්ක අපි සසඳනකොට අපිට පේන දෙයක් තමයි මේ සද්ධර්ම රත්නාවලිය තුළට කවි සමයට අයත් උපමා වගේම පිරුළුත්, ගැමියන් අතරින් ගැමි ජීවිතය ඇසුරු කරගෙන, ගැමි කතාබහ ඇසුරු කරගෙන, ගැමි අත්දැකීම් ඇසුරු කරගෙන නවමු දුලබ උපමා භාවිතා කිරීමත් මේ සඳහා සිදු කරලා තියෙනවා කියලා. දරුවනේ, ඕනම දෙයක් එක විදිහටම රස විඳිනකොට අපේ මනසට දැනෙන හරි ඒකාකාරී බව. මෙන්න මේ මානමූලික தත්ත්වය තේරුම් ගත්ත ධර්මසේන හාමුදුරුවෝ මේ කතා වස්තු ඒකාකාරීව ගලාගෙන යන්න නම් ඉඩ දුන්නේ නැහැ. තැන් තැන්වලදී යම් යම් වෙනස්කම් ඉස්මතු කරා. හරියට පුංචි දියපාරක් ගලාගෙන යනකොට තැනින් තැනට පොඩි පොඩි ගල් තියතියේ දියපාරේ පාර වෙනස් කරනවා වගේ. සමහර තැන්වලදී කෙටි වාක්‍ය භාවිතා කරපු ධර්මසේන හාමුදුරුවෝ තවත් තැනකදී දිගු වාක්‍ය භාවිතා කරනවා. ඒ වගේම මේ කතාවේ ජීව ගුණය රඳවගන්න සමහර තැන්වල සංවාදාත්මක භාෂාවත් භාවිතා කරලා තියෙනවා. ඒ කියන්නේ තැන තැන සංවාදමය ස්වරූපයෙන් අවස්ථා නිරූපණය කරලා තියෙනවා. ඒ වගේම කතා වස්තුවක් පහසුවෙන් අවබෝධ කරවන්න තමන්ගේ කැමැත්ත පරිදි විවිධ උපමා භාවිතා කරා. සමහර තැන්වලදී එක උපමාවකින් තේරෙන්නේ නැත්නම් ඒකට තවත් උපමාවක් එතනම භාවිතා කරපු අවස්ථා අපිට දකින්න ලැබෙනවා. එතකොට ස්වාධීන ගමන් මගන් ගත්තත් මුල් ග්‍රන්ථයේ අර්ථයට හානියක් නොකර තමයි මේ හැමදේම ධර්මසේන හාමුදුරුවන් කරේ. සමාජ ජීවිතයේ ජන ජීවිතය ගැන හොඳ පුළුල් අවබෝධයක් ඇතුව තමයි මේ සද්ධර්ම රත්නාවලිය ලියවෙන්නේ. හොඳයි. අපි දැන් ගොඩක් කතා කරා පුතේ මේ සද්ධර්ම රත්නාවලිය ලියවෙන යුගය, ග්‍රන්ථයේ හරය ගැන. දැන් අපි යමු අපිට නිර්දිෂ්ට උග්ගසේන සිටුපුත්තුගේ වස්තුව කොටසේ දැක්වෙන භාෂාත්මක ලක්ෂණ පිළිබඳ පුංචි අධ්‍යයනයකට. සද්ධර්ම රත්නාවලියේන 256 වෙනි කතාංගය තමයි මෙන්න මේ උග්ගසේන සිටුපුත්තුගේ වස්තුව. මේ කතාවෙන් ආදර්ශයක් දෙනවා පුතේ අසන්නන්ට, කියන්නේ ශ්‍රාවකයන්ට. අනුන්ට හෙලා පිරිහෙලා කීමෙන් දුරු විය යුතුය යන්නයි. මේකේ අතීත කතාව වෙන්නේ බරණැස් නුවර වැසියෝ කාශ්‍යප බුදුන් වහන්සේට රන්දාගෙබක් ඉදිකරන අවස්ථාවේ වෙච්ච සිදුවීමක්. හොඳයි. අපි දැන් බලමු මේ කතාව තුළ භාෂා ලක්ෂණ කොහොමද භාවිතා කරලා තියෙන්නේ කියලා. මගේ දූල පුතාලා සූදානම් ඇති මේ භාෂා ලක්ෂණ අපි කොහොමද තෝරගන්නේ කියලා දැන් බලමු. අපි ඉස්සෙල්ලත් කතා කරා කතුවරයා තමන්ගේ කතා වස්තුවේ ඒකාකාරී බව බිඳින්න ඕන නිසා කෙටි වැකි භාවිතා කරන බව. උඩ අහස සක්මනුත් කෙරෙයි නටයි ගීත් කියයි. විද්‍යාත්‍යනිය මේ කතා වෙන විද්‍යාත්‍යනිය ශිල්පයේ යෙදෙන වෙලාවේ කතුවරයා භාවිතා කරලා තියෙන ඉතාමත් කෙටි වැකි. ඒ තුලින් ඇයගේ නැටීමේ රිද්මය හරි අපූර්වට කවියා ඉදිරිපත් කරනවා. කතුවරයා ඉදිරිපත් කරනවා. සක්මනුත් කෙරෙයි නටයි ගීත් කියයි. ඒ ඇයගේ තියෙන සමබරභාවය, ඇය තමන්ගේ නිර්මාණය ඉදිරිපත් කරන වෙලාවේ ඇය සතුව තියෙන විශ්වාසය මේ කෙටි වචන තුලින් කෙටි වැකි තුලින් ඉදිරිපත් කරනවා. ඒ වගේම තව සමහර තැන්වලදී අර්ථ රසයට බාධා වෙන නිසා කෙටි වාක්‍ය වෙනුවට පූර්ණ අර්ථයම ඉදිරිපත් වෙන විදියට දීර්ඝ වාක්‍ය භාවිතා කරනවා. ඒ නිසා මේ අර ගලාගෙන යන ඒකාකාරී භාවය බිඳෙනවා. බිඳිලා ශ්‍රාවකයා උත්සාහ කරනවා නැවතත් අලුතින් යමක් මේක සම්බන්ධයෙන් ඉගෙන ගන්න. එතකොට මේ කෙටි වාක්‍ය වෙනුවට පූර්ණ අර්ථයෙන් ඉදිරිපත් වෙන විදිහට තමයි මේ දිගු වාක්‍ය භාවිතා කරන්නේ. සමහර විට පුතේ කතුවරයා දෙන්න උත්සාහ කරන අර්ථය කෙටි වෙකි භාවිතා කිරීමේදී බිඳෙන්න පුළුවන්. අන්න ඒක නිසා ඒ වගේ අර්ථාන්විත අවස්ථාවලදී මේ කතුවරයා බොහෝම සියුම් විදිහට සම්පූර්ණ අර්ථය ඉදිරිපත් කරලා දිගු වාක්‍ය භාවිතා කරනවා. එහෙයින් නුවණැත්ත වුන් විසින් නිෂ්ප්‍රයෝජන වූ කෙලිලලු ආදීෙහි ඇලුම් හැර නිවනෙහිම ඇල්ම කර තුන් දුසිරෙත් දුරුව තුන් සිසිරි සුසිරි පුරා මතු මතු යෙහි ලැබිය යුතු ලොවී ලොවුතුරා ගුණ විශේෂයට පිහිට විය යුතු. දැන් ඔයාලා බලන්න පුතේ මේ වාක්‍ය දීර්ඝ වාක්‍යයක්. හැබැයි මේ දීර්ඝ වාක්‍ය ඇතුලේ පුතේ හරි ගීතවත් භාවයක් ඔයාලට දැනෙන්නේ නැද්ද? නිෂ්ප්‍රයෝජන වූ කෙලිලලු ආදීහි ඇලුම් හැර නිවනෙහිම ඇල්ම කර දුසිරි දුරුව සුසිරි පුරා ලොවී ලොවුතුරා පොඩි ගීතවත් බවක් ඒ වාක්‍ය තුල ගැබ් වෙලා තියෙනවා. එතකොට මේකෙන් ඉදිරිපත් කරන අර්ථයට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒ අර්ථය පවා හරිම ලස්සනට බොහොම සියුම් විදිහට ශ්‍රාවකයාගේ කනට යනවා. මේක වාක්‍යයක්. හැබැයි මේ කතා වස්තුවේම තියෙන හරය මේ වාක්‍ය තුල ගැබ් වෙලා තියෙනවා. අර්ථය ග්‍රහණය කර ගැනීමේදී පාඨකයාගේ අවධානය නොනැසී පවත්වාගෙන යන්න භාවිතා කරපු යහපත් හොඳ දක්ෂ භාෂා උපක්‍රමයක් විදිහට මේක සලකන්න පුළුවන්. ඒ වගේම පුතේ තවත් සමහර තැන්වලදී සංවාද භාෂාවන් භාවිතා කරලා තියෙනවා කියලා අපිට දකින්න පුළුවනි. ඔයාලට මතක ඇති මේකේ අතීත කතාව යන වෙලාවේ අර රහතන් වහන්සේ දානය අරගෙන ඇය අර ඒ කුල දියණිය මේ රහත් භාවයට පත් වෙනවයි කියලා උන්වහන්සේ දිවසින් දකින වෙලාවේ උන්වහන්සේට මද සිනහවක් එනවා. හැබැයි මේ මද සිනහව එන්නේ පුතේ ඒ ඇයගේ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වෙන බව උන්වහන්සේට පෙනුණු නිසා. හැබැයි ඇය මේක වැරදියට වටහා ගන්නවා. මේ ස්වාමීන් වහන්සේ ඇය කෙරෙහි ටිකක් වැරදි සහගත හැඟීමකින් තමයි මේ බලන්නට ඇත්තේ කියලා. ඇය මේක තමන්ගේ සැමියාට කියනවා. ඔන්න ඒ අවස්ථාවේදී පුතේ සංවාදයක් ගොඩනගලා තියෙනවා මේ කතුවරයා. මුන් වහන්සේ සිනාවක් සීපීසේක විත්තත් කමෙක් ඇතිවනේ. දැන් තමන්ගේ සැමියාට කතා කරලා කියනවා මුන් වහන්සේ සිනාවක් සිනාසුණා විත්තත් කමක් ඇතිවනේ. ඒ කියන්නේ කිසියම් සෙල්ලක්කාරකමක් වැරදි හැඟීමක් තියෙනවා වගේ කියලා. හැබැයි මේ කුල පුත්‍රයා ඇය කියපු දෙයටම එකඟ වෙනවා මිසක් නෑ එහෙම නෑ කියලා ඒකට විරුද්ධ වුණේ නෑ. ඔහුත් කියනවා එහෙමනම් එහෙම වෙන්න ඇති කියලා. මෙන්න මේ වෙලාවේ හරි ලස්සන සංවාදයක් තමයි ගොඩ නැගෙන්නේ. එසේ නොකියව නොකියා එසේ සැටි කියා මේ වෙලාවේදී කෙටි දෙබස් භාවිතා කරලා තියෙනවා. ඒ වගේම ඔයාලට මතක ඇති මේකේ ආරම්භයේම මේ උග්ගසේන වස්තුව ආරම්භයේදීම උග්ගසේනට මේ විත්තද්දීනිය ඕමනයි කියලා ගෙදර ඇවිල්ලා තමන්ගේ දෙමව්පියන් එක්ක මුරණ්ඩු විදිහට කතා කරන අවස්ථාව. අන්න ඒ වෙලාවේදිත් හරි ලස්සන භාෂාවක් සංවාද භාෂාවක් භාවිතා කරලා තියෙනවා. පුත් තෙල ලෙස කිරීම තොපටත් අපටත් තරම් නොවේ. තරම් තැනකින් සරණක් ගෙන උත්පාවා දෙම්හ. ඒ වගේම තව තැනකදි කියනවා අර මසුරන් 1000ක් දීලා විද්දත් තියෙනේගේ පියාට ඇයව සිටුමාලිගාවට ගෙනියන්න හදන වෙලාවේ විද්දත් පියාත් මේ විදිය ලස්සන දෙබසක් කියනවා. මදුව විකුණන්නා නැත රන්හැරගෙන නොදෙමි අපටත් ආරක්ෂාව නම් ඌම වෙත. ලොලදොත් මියෙත් නම් මිය ප්‍රයෝජනකින්ද. මෙන්න මේ විදියේ සංවාද මේක තුල වරින් වර දක්වලා තියෙනවා. එතකොට මේක තුලින් වෙන්නේ පුතේ සංවාද භාවිතා කිරීමෙන් වෙන්නේ මේ අවස්ථාව සජීවීව මවා ගැනීමේ හැකියාවක් ඇතිවීම. ඒ වගේම කතාව ගලාගෙන යන ඒකාකාරීත්වයෙන් මිදිලා ජීවී භවකට පත් වෙන්න මේක පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම මෙතනදී දකින්න තියෙන තව සුවිශේෂී භාෂා අංගයක් වෙන්නේ උපමා භාවිතා කිරීම. කතුවරයා මෙතනදී යොදාගන්නේ අපි වෙනදා අහන දකින සුලභ උපමානන් නෙමෙයි. අවකප්පණයෙන් සෑදූ හසු රෑන අල්වා ඇදි ඇදී සේ දුවන්නාසේ. හවුරුද්දකින් සමසිකින් අරමයක් සේ පාන. ඔබම අමුතුව පහළ වූවාසේ. පැසුණු ගොයම් මුල් වූවාසේ. කරග රහත් වන්නාසේ. සැටවස් ගිය මහතෙර කෙනෙකුන් වහන්සේ මෙන්. මෙන්න මේ ආකාරයට කතා වස්තුව පුරාම විවිධාකාරයේ උපමා යොදාගෙන තියෙන බව අපිට පේනවා. ඒව දරුවනේ අපි වෙන දහන සුලභ උපමානන් නෙවෙයි. ඒවා එදිනෙදා ජීවිතයෙන් හොයාගත්තුවා. ජනයාගේ අත්දැකීම් විශ්වාසයන් පදනම් කරගෙන ලියවුණු ඒවා. ඒ නිසාම ඒවා ඉතාමත් රසවත් වුණා. ඒ වගේම ඒවා යොදන අවස්ථාවයි සිද්ධියයි හොඳින් තේරුම් ගැනීමේ හැකියාවත් ජනතාවට ලැබුණා. ඒ කියන්නේ ශ්‍රාවකයන්ට ලැබුණා. හොඳයි. එහෙමනම් දරුවනේ අපි ආයෙමත් බලමු මේ කොටසේ තියෙන සාහිත්‍යමය වටිනාකමත් භාෂාත්මක අගයත් ආයෙමත් වතාවක්. මේ උග්ගසේන සිටුපුත්තුගේ වස්තුව උපුට ගන්නේ දඹදෙනි යුගයේ ලියවුණු සත්තර්ම රත්නාවලිය කියන ග්‍රන්ථයෙන්. ඒගේ මූල ග්‍රන්ථයේ බවට පත් වෙන්නේ පාලි ධම්ම පදට්ට කතාව. මේක ලියන්නේ ධර්මසේන හිමියන් විසින්. ඒ බුද්ධഘോഷ හිමියන්ගේ පාලි ධම්ම පදට්ට කතාව ඇසුරු කරගෙන. ඊට අමතරව මේක තුල තියෙන සුවිශේෂීම දේ තමයි භාෂා භාවිතය. සද්ධර්ම රත්නාවලිය අපේ විෂය නිර්දේශයට හැම වතාවකම එකතු වෙන්නේ මෙන්න මේ තියෙන සුවිශේෂී භාෂා භාවිතය නිසා. දිගු වැකි භාවිතය, කෙටි වැකි භාවිතය, සංවාද භාෂාවක් භාවිතා කිරීම, ඊළඟට විරල දුර්ලභ උපමා භාවිතා කිරීම, ඊළඟට භාෂා භාවිතය තුලින් සජීවී චිත්‍රූප මවා ගැනීමේ හැකියාව, ඊළඟට ජීවමානව අපිට රස විඳින්න පුළුවන් ආකාරයට අවස්ථා හා සිද්ධි නිරූපණය, මෙතන තියෙන භාෂා ලක්ෂණ අතර අපිට දැක ගන්නට පුළුවන්. ඒ කියන්නේ මෙතෙක් කාලයක් අපි දකින බොහෝ සාහිත්‍ය නිර්මාණයන් එක්ක සංසන්දනය කරාම සම්භාව්‍ය සාහිත්‍යයේ අපිට දකින්න තියෙන රසවත්ම නිර්මාණ අතරින් රසවත්ම ග්‍රන්ථ අතරින් සද්ධර්ම රත්නාවලිය ඉහළම තැනක ඉන්නවා කියලා මට විශ්වාසයි. හොඳයි. එමනම් මං හිතනවා ඔයාලා මේ උග්ගසේන සිටුපුත්තුගේ වස්තුවේ එන සාහිත්‍යමය අගය හා භාෂාත්මක ලක්ෂණ ගැන පුළුල් දැනුමක් ලබන්නට ඇති කියලා. එහෙමනම් අදට අපි මේ පාඩම නතර කරන්නයි මේ සූදානම. එහෙමනම් මං විශ්වාස කරනවා අපි මේ ගෙනාපු ව්‍යායාමය ඔයාලගේ සාහිත්‍ය පේපරේ වැඩිපුරම ලකුණු අරගෙන ඉහළ සාමාර්ථයකට යන්න උදව්වක් වෙයි කියලා. එතකොට ඔයාලට මං අර කලින් කියලා දීපු උපමා, භාෂා ලක්ෂණ, ඒ වගේම සාහිත්‍යමය අගය ඔයාලගේ ප්‍රශ්න පත්‍රයේ නිතරම අහන ප්‍රශ්නවලට පිළිතුරු විදිහට ඔයාලට භාවිතා කරන්න පුළුවන්. හොඳයි. එහෙමනම් මේ පාඩම ඉදිරිපත් කරපු මම හල්ලල මහවිද්‍යාලයේ සිංහලාචාරිණී DGK සුරන්දි දිල්රුක්ෂි. ආයමත් දවසක රුහුණු ගුරු ගෙදරින් රසවත් පාඩමක් ඔයාලට අරගෙනෙන බලාපොරොත්තුවෙන් අදට අපි නතර වෙන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.